saranno una cenotte. E infatti in San Pirabello tu. E quella bella roba. E da io andava a tornare da auto via. E tu guarda tutto bene, perché non do il pulsarato. E se potete...
තයි මං හිතන්න කිව්වේ දැන් අපි ඉන්නේ මොන මට්ටමේද මොන භූමියේද කාම අපි කාම භූමියේ ඉන්න හින්දා නේද අපි අර වගේ ඩොල්ෆින්ලා හදලා ආයේ ආයතන උපදන්න හැකියාවකට ආවේ නේද ගාර උදේ අහුවා නේද මොකද්ද අර භාවනාව පුරුදු කරගෙන ගියෝ ඩොල්ෆින් කෙනෙක් දකිනකොටම හිතුනොත් ඔතන තියෙන්නේ අර කොටස් ගොඩක්. හ්ම්. එතකොට මොකක් වෙයි? ඒ තන සිහිය නුවණ පිහිටියා. ඒක තමයි අපේ ශරීරයත් දකිනකොට අපේ සිහිය නුවණ අර භාවනාවට පිහිටියා නම් අතන තියෙන්නේ කෙස්ලොන් නේදත් සම්මස්නහර ගොඩක්. ගයක් කියලා දකිනකොට අතන තියෙන්නේ මෙන්න මේ කොටස් ගොඩක්. කියලා දකින්න පුරුදු කරලා තිබ්බොත් මොකද වෙන්නේ? තෙන්ට සිහිය නුවණ පිහිටියෝ. දැන් අපි අනිත් අය හිටිය මට්ටමට අපි යයිද? අපි හිතමු දැන් අරයා ඩොල්ෆින් කෙනෙක් දැකලා ඔන්න කිව්වා. දැන් අපිට මොකද උනේ? ඒක ඇහුණා. ඇහෙනකොට හිතෙන් හැදුනා ඩොල්ෆින් කෙනෙක්. හරි. දැන් ඩොල්ෆින් හැදෙනකොටම මම ඕක වෙන් කළා නම් ඔතන තියෙන්නේ කෙස්ලොම් නියදත් නම් තියෙනවද මන් දන්නේ නැහැ. වරල් සම්මස්නහර වුණා හරි ගොඩක් කියන මට්ටමටවත් මෙනෙහි කළොත්. දැන් ඩොල්ෆින් න දකින්නද මං ඇහැ උපද්දන්නේ නැහැ. අර දැන් මෙනෙහි කරපු කොටස් ටික. අතන තියෙයි කෙස්ලම් නියදත් නැත්නම් මේ මෙන්න මෙහෙම කෑලි ගොඩක් නම් අතන තියෙයි. ඒකට ඕක දකින්න මං ඇහැක් උපද්දනවා මිස ඩොල්ෆින් න දකින්න නෙමෙයි ඇහැක් උපද්දන්නේ. ඩොල්ෆින් ව උපදිනක හේනා ඌව දකින්නමයි එයා ඇහැක් උපද්දන්නේ. හරි. දැන් මම හිතමු වර්තන මේ ලේ මස්නහර සම්වරල් අරව මේවා ගොඩක් දකින්න මං ඇහැක් උපද්දනවා. තව කෙනෙක් උපද්දනවා ඩොල්ෆින් කෙනෙක් දකින්න නැහැ. හරි. අපි හිතමු දැන් නම් ඇහැක් ඉපැද්දුවා කියලා. දැන් ඔය ඇහැට කරන්න පුළුවන් මොකක්ද? ආපහු වර්ණ සටහනක් කරන් දෙන එක විතරයි. අපි හිතමු දෙය අරන් දෙන්න පුළුවන්. බෑනේ. එතකොට තනත් ආයේ හේ කෘත්‍ය දැක්කොත් ඔව්. ඒ තන දැන් පොඩි රවටීමක් තිබුණාට තාම අර දිගට යන්න නැතුව බේරෙන්න හැකියාව තියෙන අකාටද සිහිය නුවණ පිහිටන කෙනාට ආයතන එක. ඒක තමයි. දැන් ඒකෙත් තව ටිකක් බලන කෙනාට ඕකත් කියන්න පුළුවන්. ඔතන තියෙන්නේ මේ ධාතු කලාප වල රූප කලාප තුන. ඔහොම කොටස් ටිකකුත් නැහැ. තව කෙනෙකුට කියන්න පුළුවන් සතර මහා ධාතුව පඨවි ආපෝ තේජෝ වර්ග. එහෙම තියෙන තැනක තමයි ඔහොම රූපයක් උපද්දලා පෙන්වන්නේ. මේ ඇහි. ඒ මට්ටමට කෙනෙකුට සිහිය නුවණ පිහිටන්න පුළුවන්. හරි. ඔව් දැන් එයාගේ මට්ටම හිතා ගන්න පුළුවන්. එයා හැක්කේ පැද්දුවත් උපදන්නේ සතර මහා ධාතු දකින්න රූප කලාප දකින්න. නේ? එයාට ඩොල්ෆින් ඕනත් නැහැ අර කොටස් ටික ඕනත් නැහැ. නේ? ප්‍රතිස්කුණුපේ ඕනත් නැහැ. එයාට රූප කලාප ඕන. ඒ රූප කලාප මට්ටම පෙනුනොත් කාම ලෝකයට අදාළ රූප එයාට දකින්න ඕන වෙයිද? රූප කලාප මට්ටමට සිය දීපන කෙනා කිසිම රූපයක් හටගන්නේ නැහැ නේ. බලන බලන තැන තියෙන රූප කලාපවල නේද? ඔව්. කියන්නේ සතර මහා ධාතුවට විතරයි හිත පිහිටන්නේ. කිසිම රූපයක් මේවිලා පෙනෙයිද? හැඩයක්, වර්ණයක් කොහොමකක් හරි දෙයක් නැහැ. එයාට එහෙම දකින්න ඕන කමන්නේ. රූප කලාප විතරයි එයාට. අන්න ඒ මට්ටමට කියනවා දැන් කාම ලෝකේව පිහිටන්නේ නැහැ එයාට. ඔකට කියනවා රූප ලෝකේ කියලා. කාම ලෝකෙන් නිදෙන මට්ටමට නුවණ වැඩෙන කෙනා ඊළඟට රූප ලෝකේ. කාම රූප සංඥාවෙන් මිදිලා නැහැ. හැබැයි අපි හදන රූප නෙවෙයි. අපි ඇලෙන ගැටෙන රූප හැදෙන්නේ නැහැ එයාට. එයාට වෙන මට්ටමක රූප. ඒකට කියනවා ඒ රූප කලාප මට්ටම. රූප වෙන් වෙලා එක ඒවා හැදිලා පෙන්නේ. හරි. තණ්හා කරන්නේ එක එක රූප හැදිලා පෙන්නේ නැහැ, ලෙන්න ගැටෙන්නේ. හැබැයි රූප රූප ගොඩ. ඔක්කොම රූප. ඔක්කොම ඔක්කොම අර රූප. හරි. තව. අන්න. එතකොට නිකන් රූප ලෝකයක් විතරයි. එතකොට කාම ලෝකේව හැදෙනවද එයාට? නැහැ. කාම ලෝකේ ඉක්මවා ගියා. හැබැයි රූප ලෝකම. හරි. දැන් ඔතනින් එහාටත් තියෙන රූප ලෝක මට්ටමින් මිදෙන්නත් පුළුවන් කෙනෙකුට අරූපාවචර මට්ටමට හිත දින වෙනකොට. එයාට එතකොට අර රූප මට්ටම වෙන්නේ නැහැ. එතකොට අන්න මනසෙන් හදපු දෙයක් විතරක් තියෙනවා. මේකත් ආස්වාද විඳින්න පුළුවන්. දැන් මනසෙන් හදපු දේ එතකොට සමහර විට මේ කාම ලෝක මට්ටම නෙවෙයි. දැන් අපි කාම ලෝක මට්ටමින් හිතන හින්දා අපිට ඒ විදිහටමයි පේන්නේ. ගොරෝසු විදිහට. දැන් එයා මනසෙන් දැක්කට මේ අපි අර කාම ලෝකයක් විඳින පැත්තෙන් නෙමෙයි එයා ඒක පස්සේ එනවා. හරි. ඒකෙලස් නෙමෙයි එතකොට. ඒ අපි හිතෙන් දැනගත්තු දේ ඇහෙන් දකින්න, අල්ලලා බලන්න, රස බලන්න, සුවඳ බලන්න. ඔය මට්ටමෙන් යන්නේ. එයා ඒ මට්ටමෙන් යන්නේ. මොකද එයා ඒ ආයතන ඉක්මවා ගිහින්. හරි. ତତେ එයාගේ යෙදෙන කෙලස් මට්ටම වෙනස්. ඕක තමයි ඕක අපිට හිතා ගන්න අමාරුයි. මොකද අපි මේ ආයතන වලින් හිතන හින්දා. ආයතන නැති වුණ දවසට තමයි ඔන්න පොට්ටක් නිකන් හිතා ගන්න පුළුවන්. ඒක නිකන් අපි හිතමු දැන් අපිට ඇහැ තියෙනවා. ඇහැ නැති වුණ දවසට ඇහැ අඳ වුණා කියලා නිකන් හිත ගන්න. දැන් එදාට අපි පාට තෝරන්න යයිද? පාට වෙන්නේ කවදාවත් අත්දකින්න බෑ පාට. එහෙනම් දුන්නාට පස්සේ හිතේ තියෙන එක ඉතින් කාගෙන් හරි අහලා මෙන්න මේ පාඩමට තෝරලා දෙන්න කියන්න පුළුවන් මිසක් නේද? කවදාවත් එයාට ආයේ පාඩක් අත්දකින්න බෑ. හිතෙන් හදා ගන්න පුළුවන්. හැබැයි එයා ඇහෙන් අත්දකින්න යයිද? නෑ. අය ඒක යාට උපදින්නේ නෑ. පදන්න බෑ. හරි. ඔව්, දැන් අපි අපිට නුවණ ගන්න ඕන. දැන් ওই උපමා කියන්නේ මොකටද? අපි ඇහෙන් දැකලා මොනවද දැනගත්තත් නෝකයි ඇත්ත තත්ත්වය. ඇහැට පුළුවන් වර්ණ සටහනක් අරන් දෙන්න විතරම. ඒ වර්ණ සටහනේ අපි හිතන රූප එකක්වත් නැහැ. ඇහැ දන්නේ මේ මේක වන් අරන් දුන්නා කියලා. ඒක චිත්‍ර මාත්‍රයක් විතරයි. ඒකට ආයතනෙට අරන් දෙන්න පුළුවන් චිත්‍ර මාත්‍රයක් විතරයි. ඒකට ওই චිත්‍ර සටහනක් ඉපදීමේ හැකියාව විතරයි ආයතනෙකට තියෙන්නේ. ආයතන විඥාණයට තියෙන්නේ ඔන්නඔහොම චිත්‍ර සටහනක් තියනවා කියලා දැනගන්න එක විතරයි. එතකොට පේනවා නේද ඇයි බුදුහාමුදුරු කියේ මේ ලෝකේ තියෙන චිත්‍ර ගොඩක් විතර. චිත්තානි චිත්‍රානි තතේව ලෝකේ. චිත්‍ර ගොඩක් විතරයි තියෙන්නේ මොන ආයතනෙන් අත්දැක්කද? ඇහෙන් විතර නෙමෙයි කණෙන් හරි නාසයෙන් හරි දිවෙන් කයෙන් ඔය මොකකින් අත්දැක්කද? අත්දකින්න පුළුවන් චිත්‍ර ගොඩක් විතරයි. දොට් චිත්‍රයට අනුව අපි තමයි රූපයක් හදන්නේ. ඒ රූපෙට පණ දෙන්නෙත් අපි. කායට ස්පර්ශ වුණත් එච්චරයි. ඒකත් තව චිත්‍රයක් විතරයි. ස්පර්ශ වලට අදාළ චිත්‍රයක්. එහෙම හිතන්නේ නැහැ. එහෙන් වර්ණ වලට අදාළ චිත්‍රය වගේ, කණෙන් ශබ්ද වලට අදාළ චිත්‍ර වගේ. ඒ කයට යම් කිසි ස්පර්ශ වෙන ගතියක් තියෙනවනේ. අන්නේ ස්පර්ශ ගතියට අදාළ චිත්‍රයක්. ඔව් ඒක දැන් දැන් ඒ අඳුර ගන්න එක මතක තියාගන්න ඇත්ත දැකීම නෙමෙයි මේකෝලංගේ පරණ මුලාවට ගැට ගන්න ලෝකෙට ආйти අනිත් අය ඉන්න මුලාවට සවත් සම්බන්ධ කරගන්නවා ඒ කියන්නේ සම්මුතියට දාගන්න සම්මත ලෝකෙට හරි ඒ හින්දා තමයි දැන් ඇහැ අන්ධ කරගෙන මේක ඇත්ත දකින්න බැරි අන්ධ වුණා කියලා අපි ලෝකෙට අහුවෙන එකෙන් මිදෙන්නේ නැහැ ඒ කැමැත්ත තණ්හාව නැති වෙන්නේත් නැහැ නේද අවිද්‍යා කර්ම තණ්හා ඔක්කොම ටික ඉතුරු වෙනවා ඇහැ අන්ධ කළා හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇහැ ඉක්මවා යන්න විදිහ ඇහැ පිරිසිඳ දකින්න කියන එකේදී එතකොට ඇහි අපි හේතු ප්‍රත්‍ය අඳුර ගන්නත් ඕන අවිද්‍යා කර්ම තණ්හා ආහාර ඒ නිසා සකස් වුණ ඇහැක් උද ඇහි කෘත්‍ය මෙච්චරයි එතකොට ඇහෙන් උපදින සටහනක් මයි මේ හිත දැනගන්න එතකොට ඒ උපදින සටහන ඇහෙන් ඒ මොහොතේ උපදින සටහනක් ඒක අපි දකින්න කලින් තියෙන්න පුළුවන් දැක්කට පස්සේ තියෙන්න පුළුවන්. ඒක දකින මොහොතේම පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන මට්ටමේ සටහන. ප්‍රවේ දකින වර්ණ. හැබැයි මේ වගේ වර්ණ ආය ආයි උපදින්න හේතු යෙදෙන හින්දා අපිට හිතෙනවා ඔය තියෙන පවතින වර්ණයක්මයි මේ දකින්නේ කියලා. ඒ වුණාට ඇත්ත තත්ත්වේ ඒ මොහොතේ තන හේතු යෙදෙන හින්දා ඒක විද්‍යමානයි. ඔව් ටිකක් තේරුම් ගන්න පුළුවන් සද්දේ ගැන හිතුව. නේ? ඒ කණෙන් සද්දේ අරන් දෙන එක. කලින් තිබුණ එකක් දැන් අරන් දෙනවද නැත්නම් ඒ මොහොතේ හේතු යෙදෙන හින්දා සකස් වෙනවා. ඔව් තේරුම් ගන්න ඒ මොහොතේ හේතු යෙදෙන හින්දා සකස් වෙන ධර්මතාවයක්මයි මේ දැනගත්තේ. ඒ සටහන කියන්නේ ආයතනිකින් දැනගන්න සටහන මේ මොහොතේ හේතු යෙදෙන හින්දා ඉපදුන ස්වභාවයක් විතරයි. ඔකට තමයි පටිච්ච සමුප්පන්න කියන්නේ. එතකොට ඒක තිබුණා කලින් තිබුණා ඉස්සරහට තියෙනවා කියන්නත් බෑ. නේද? ඒක නැති වුණා හින්දා නෑ කියන්නත් බෑ. එතකොට ඇත කිව්වත් වැරදි නැත කිව්වත් වැරදි අපිට කියන්න තියෙන පටිච්ච සමුප්පන්න. හේතු නිසා හටගත්තා. හේතු නැත්තම් ඒක නෑ නිරුද්ධයි. ඔකට කියනවා මේ පටිච්ච සමුප්පන්න බව නැත්තම් ඉදප්පච්චේතාව කියලා. මේ හේතු යෙදෙන හින්දා එහෙම පෙන්වන්න කරා. එතකොට ඒ ධර්මතාවෙදි තේරුම් ගන්න ඕන ඔක කලින් තිබුණ දෙයක් නෙවෙයි. ඊට කලින් තිබුණ දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේතු යෙදෙන හින්දා මේ මොහොතේ විද්‍යමාන වුණා ඒක එහෙමම ඉවරයි. මොකද මේ මොහොතේ යෙදෙන හේතු තව ඉස්සරහට ඉතුරු වෙන්නේ නැහැ. ආයේ මේ වගේ එකක් දැනගත්තා නම් ආයේකට හේතු යෙදිලා ආයේ අලුතෙන් සකස් වුණා. දැන් ඔය සද්දේ ආයේ ඇහුණාට අපිට එකම සද්දේ ඇහෙනවා කියන්න බෑනේ. හැබැයි එක වගේ නෙමෙයි. එක වගේ. එක එක වගේ කියලා එකම පවතිනවා කිව්වොත් ඒක වැරදි නේද? ඒකට එතනින් තේරුම් ගන්න ඇහැට පේන එකේ අපි අහුවෙන්නේ ඔන්න ඔය ඒ එක වගේ නැවත නැවත උපදින එක අපිට වෙන් කරන්න බෑ. එහෙනම් අපි හිතන ඔය තියෙන දෙයමයි පේන්නේ කියලා. ඒකට තියෙන දෙයම පේනව නෙමෙයි. ඒ මෙහතේ උපද්දන දේ තමයි අපි දකින්නේ. පටිච්ච සමුප්පන්න වූ ස්වභාවයක්මයි මෙතන තියෙන්නේ. ඒ මොහතේ හේතු යෙදෙන හින්දම දැනගන්න ගතිය. එතකොට ඕවා දකින්න පුළුවන් මේ ආයතන පැත්තෙන් බැලුවොත් විතරයි. දහමක් අහපු කෙනාට විතරයි ඔයගේ ධර්මතාවයත් දකින්න. හරි. කෙනෙක් සද්ධර්ම ශ්‍රවණය තියෙන්නම ඕන කියන්නේ. ඒක නොවනින් තේරුම් ගන්න ඕනමයි. එහෙම කෙනාටමයි මේක ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. සම්මා දිට්ඨිය කියන එක. නැත්නම් අපි කතා කරන්නෙම අපේ පරණ පුරුද්දෙන් ලෝකෙට ඇති දෘෂ්ටිවල. දෙවිධයක් කියලා නෑ ඒක පටිච්ච සම්පන්න කියන එක පටිච්ච සම්පන්න නෑ. නෑ ඒ දේශනා කරන එක නෙමෙයි ඒ අපි තේරුම් ගන්න විදිහ. ඒක යම් කිසි දෙයක් කිව්වහම අපි තියෙන කෙලස් මට්ටමට මේ අපි තේරුම් ගන්න. ඒක අපි දැනට පෙර ජීවිතයක් මේ ජීවිතයක් අනාගතයක් පිළිගන්නවා නම් අපිට ඔකට දාලා කියන්න පුළුවන්. ඒක අපේ ගැළපීමක් මිසක් අපේ කෙලෙස්මක් නෙවෙයි. ඒ විදිහට විස්තර කරලා තියෙනවා. බුදුහාමුදුරුව වෙන්න පුළුවන්. හැබැයි ඒ විස්තර කරන්නේ ඒ කෙලෙස්මට මේ ඉන්න කෙනා. එයාට එයාගේ තත්ත්වෙන්නේ තේරුම් කරන්න. දැන් රූපයක් ගැන විස්තර කරනකොට ඒ රූපයක් බාරගත්තු කෙනාට ඉස්සෙල්ලා ඒ තත්ත්වෙන් විස්තර කරනවා. හැබැයි මේ විස්තර කරන්නේ හැමතිස්සෙම මතක තියාගන්න එයා ඉන්න තත්ත්වෙන් පටන් ගත්තට එයාව ටික ටික යවනවා ඇත්ත ඇති හැටි අවබෝධ වෙන මට්ටමට. ඒකට මුලින් විස්තර කරන මට්ටම නෙමෙයි අවබෝධය ආවට පස්සේ. ඒ මනස දියුණු වෙන විදිහට යන මාර්ගයක් නැගී තියෙනවා. ඒකට අපි සංසාරේ ඉස්සෙල්ලා අපි ඉන්න මට්ටමේදී ගියාත්මෙත් තියෙනවා, මේ ආත්මෙත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. ඒකට මේ මට්ටමින් තමයි එතකොට කතා කරන්නේ. එතකොට දැන් මොන උදාහරණයක් විදිහට පිං කළොත් හොඳ තැනක යන්න පුළුවන්, පව් කළොත් නරක තැනක යන්න පුළුවන්. ඒක වැරදි නෙවෙයි. හරි. ඒ මට්ටමේදී ඒක හරි. ඔව්. ඒ උපදින කෙනාට ඒක හරි. හරි. ඔව්. ඔව්. බාර ගත්තත් නැතත් ඒ මට්ටමේ කෙලස් එදෙන කෙනාට ඒක එහෙමම තමයි. මම උපදින්නේ නැහැ කියලා හිතුවා. එයාටත් අර දෙයට මුහුණ දෙන්න වෙනවා. මොකද තාම කෙලස් ඒ මට්ටම. හරි. මේක හිතීම මත නෙමෙයි. ඇත්ත ඇති හැටි අවබෝධය ප්‍රඥාව මතයි ඔක තියෙන්නේ. දැන් ඒ ප්‍රඥාව වැඩුණ දවසට දැන් රහතන් වහන්සේගේ මට්ටමට එතකොට ආයීපදීමක් ගැන කතාවක් නැහැ. හැබැයි මේ මට්ටමට එනකන් අරක තියෙනවා. එතකොට ඒ මට්ටමේ කෙලෙස් යෙදෙන කෙනාට ඒ මට්ටමින් ඒවා විස්තර කරනවා. හරි. දැන් පටිච්ච සමුප්පාදේ ම විස්තර කරන්න පුළුවන් මේ නැවත නැවත සසරේ යන කෙනාට අදාළ වෙන විදිහට. ඒක එතකොට වැරදි නෙමෙයි. ඒ මට්ටමට ඒක ගැලපෙනවා. ඔව්. හරි. එතකොට ඒ ගැඹුරට යනකොට ඒ අවබෝධය වෙනස් වෙනවා. Taman දැන් දකින ටික නෙමෙයි තව ටිකක් ප්‍රඥාව දියුණු වුණාම දකින්න. එතකොට අර මුලාවෙන් කියපු ටික එතෙන්දී යෙදෙන්නේ නැහැ. එතකොට අර ප්‍රතිපු භාවනා වලදීත් අපි දැන් දෙතිස් කුණු පෙට සිහිය පිහිටනකොට අපේ එක මට්ටමකට හිත දියුණු. ඔබ සතර මහා ධාතු මට්ටමට බලනකොට තව මට්ටමකට දියුණු වෙනවා. එතකොට ඒ දෙන්නගේ කෙලෙස් ඒ දෙන හැටි වෙනස් නේ. ඒ දෙන්නට ලෝකෙ පිහිටන හැටි වෙනස් නේ. හරි. එතකොට ඔන්න ධර්මෙන් අපි දකින්න ඕන රහතන් වහන්සේට සතර මහා ධාතුකත් පිහිටන්නේ නැති මට්ටම. නමඤ්ඤති. පෘථග්ජනයා මඤ්ඤනා කරනවා පඨවියේ පඨවිය කියලා. නේද? රහතන් වහන්සේගේ එහෙම මඤ්ඤණාවක්වත් නැහැ. ඔව් තුන් ලෝකෙම ඉක්මවා යන මට්ටම. ඒ ඔය මට්ටමට එන්නේ අර නාම රූප හොතටම පිරිසිඳ දැක්කට පස්සේ. ඒවා ආයේ ගැට ගහන්නේ නැහැ. නාමයේ පැත්තෙත් ඇත්ත දැකලා රූපයේ පැත්තෙත් ඇත්ත දැකලා ඇත්ත දකිනකොට ඒවයින් ඒව ඉක්මවා යන. ඒවට තව දුරටත් අහුවෙන්නේ නැහැ. යමක් රූපය කියලා කිව්වද ඒකෙත් ඇත්ත ඇති හැටි දකිනවා. යමක් නාමය කියලා කිව්වද ඕකෙත් ඇත්ත ඇති හැටි දකිනවා. දැන් අපි ඔය ඇත්ත ඇති හැටි දැක්කේ නැති හින්දා නේද හිතෙන් හදන දේ ගිහිල්ලා රූපයකට දාන. ඇස්සලා පෙන්වන්නේ ආයතනකින් අරන් දෙන එකට හිතෙන් හදනවා කියලා ධම්ම. දැන් මේ හිතෙන් හදන එක මත නේද අපි කර්ම කරන්නේ. එතකොට ඒ කර්ම කෙරෙන එකේ අපේ මුලාවේ මට්ටමට අපි අර රූපේ අල්ලගෙන කර්ම කරන මට්ටමක් තියෙනවා. මේ දැනගත්තේ අර එළියේ තියෙන රූපේ කියලා දාලා. එහෙමත් කර්ම කරනවා. ඒ වගේම මේ දැනගත්තේ හිතෙන් හදපු එකක් කියලා අල්ලගෙනත් කර්ම කරන මට්ටමක් තියෙනවා. ඒකත් නෑ නෙවෙයි. හරි. එතකොට ඒ නාමයට අහුවෙලා නාමාන්තයට අහුවෙලා මේ ඉස්සෙල්ලා රූපාන්තයට අහුවෙලා දැන් නාමාන්තය ඇල්ලගෙන තාම සසරේ යනවා. ඊළඟට මට්ටමක් එන ওই දෙකම හැදුවේ විඥාණයෙන්. ඊළඟට විඥාණය අල්ලගන්නවා. නාමයේ අන්තේනුත් මෙදෙනවා රූපාන්තේනුත් මෙදෙනවා එනකොට විඥාණය අල්ලගන්නවා. ඒකට අර විඥානවාදයට අහුවෙනවා. හැම දෙයක්ම මේ නාම හදලා තියෙනෙත් විඥාණයෙන් රූප හදලා තියෙනෙත් විඥාණයෙන් කියලා විඥාණයට දානවා කමනේ. බුදුහාමුදුරුව පෙන්නනවා විඥාණෙත් අල්ලගන්න එපා. නාමාන්තයට වැටෙන්නත් එපා රූපාන්තයට වැටෙන්නත් එපා විඥාණය ඇලෙන්නත් එපා. එහෙම වෙන්නේ මේ පටිච්ච සම්පන්න බව දකිනකොට. පටිච්ච සමුප්පන්න විඥාන කියලා දෙයක්ත් තියනවා නෙවෙයි ඒකත් පටිච්ච සමුප්පන්න. විඥානෙත් පටිච්ච සමුප්පන්න. ඉස්සලගේ පටිච්ච සමුප්පන්න කියනකොට මේ හේතු යෙදෙනකොට එහෙම විද්‍යමාන වෙනවා මිසක් ඒක කලින් තිබුණත් නෙවෙයි අනාගතේ තියෙනවත් නෙවෙයි. පටිච්ච සමුප්පන්න විඥානය. දඩ විඥාණයටත් අහුවෙන්නේ නැහැ නේද? මගේ තියෙන විඥාණයෙන් තමයි මේ ඔක්කොම දැනගත්තේ කියන්නේ යන්නේ නැහැ නේ. විඥාණෙත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතාවය පටිච්ච සම්පන්න. ඔක මං කියුවනේ දැන් අපේ එක එක කෙලස් මට්ටමට අපි කතා කරන මට්ටම් වෙනස් වෙනවා කියලා. පෙර ජීවිතේ පිළිගන්න කෙනාට එක මට්ටම. තම හිටියම අනාගතේ පිළිගන්න කෙනාට එක මට්ටම. පිළිගත්තත් නැතත් සසරේ යන කෙනාට එක මට්ටම. සසරෙන් මිදෙන්න උත්සාහ කරන කෙනාට එක මට්ටම. සසරෙන් මිදුණ කෙනාට තවත් මට්ටම්.
අත්දැකීම්
පෙරාද්දකීම් උදව් කරගන්නවා ඇත්ත අවබෝධ කරගන්න. ඒකට ඇත්ත අවබෝධ කරන්න කලින් තියෙන පෙරාද්දකීමුත් තියෙනවා. බුදුහාමුදුරන්ට උනත් සිදුහත් කුමාරයා කාලි බුද්ධත්වය ලබන මොහොත දක්වා නේ එතකොට අවබෝධය ලැබලා නැහැ. එතකොට බුද්ධත්වය ලබන ඒ රාත්‍රියේදී පහළ වුණා කියනවනේ ඔය එක ඥාන බුද්දේ නිවාසානුස්සති ඥානය පහළ වුණා. හරි. ඒක බුදු වෙන්න කලින් හැබැයි. හරි. එතකොට බුදු වෙන්න කලින් දකින්න පුළුවන් වුණා ආමම් මෙහෙම මෙහෙම ඉපදි ඉපදි මෙරි මෙරි ඇවිල්ලා තියෙනවානේ. එතකොට ඒ මට්ටමින් හිතන්න. මම මෙහෙම මෙහෙම ඉපදි ඉපදි මෙරි මෙරි ඇවිල්ලා තියෙනවා. දැන් ඒ ඥානේ පහළ වෙන්න කලින් ඕක හරියටම දන්නේ නැහැ. මොන ප්‍රත්‍යක්ෂව පේනවා. මෙහෙම මෙහෙම ඉපදි ඉපදි මෙරි මෙරි ඇවිල්ලා තියෙනවා. දැන් කුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ ඒ තමන්ගෙම එහෙම ඉපදි ඉපදි මෙරි මෙරි ආපු ඒවා දකින්න පුළුවන් නේද පෙර ජීවිත. ତර ඕකම හිතන්න සිදුහත් කුමාරයාගේ ওই ඥානෙයි රහතන් වහන්සේගේ හරි බුද්ධත්වයේ ලැබපු කෙනාගේ ওই ඥානෙයි මේකම පේනකොට එයා ඕක ගැන හිතන බාර ගන්න විදිවල වෙනසක් එදෙන. ඒක වෙන්නේ දැන් අපි ඇහැ අවබෝධේ නැති කාලයේ හින්දක එක ගන්න හැටි. දර ඩොල්ෆින්ලා දිහා බලපු හැටි ගන්නවා. නේද? ඒක ඇහැ අවබෝධේ නැතුව ඔක දකින්න කොටයි ඇහැගෙන පිරිසිඳ දැකලා දකින්න කොටයි. අර ටික මතක් කරන්න පුළුවන්. මතක් කළාට බාර ගන්න විදිහ වෙනසක්. තමන්ගේ ප්‍රඥාව අනුව ලෝකෙ දකින්න හැටි වෙනස් වෙනවා. ඒ තෙන්දි අපි හිතන්න ඕන කාටද දේශනා කරන්නේ? එතකොට ඒ දේශනා කරන්නේ අහන අයට තේරෙන මට්ටමකට. ඇයි දේශනා කරන්න හේතුව ඒ මට්ටමේ ඉඳලා 70 30 දකින්න මට්ටමට මෙයව ගෙනියන. ඒකට එක එක මට්ටමේදී මේක තේරුම් ගන්න හැටි ධර්මයෙන් වුණත් තේරුම් ගන්න හැටි වෙනස් වෙනවා. දේශනාවම තේරුම් ගන්න හැටි වෙනස් වෙනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න හැටි එක එක මට්ටමේදී වෙනස්. නේද? සෝවාන් මට්ටමේදී සකෘදාගාමි මට්ටමේදී ඔහොම ඔහොම වෙනස් වෙනවා. ඒක ඉතින් ඒ මට්ටමට ගිහිල්ලා බලන්න වෙනවා. ඒකේ අපේ කෙලෙස් මට රහතන් වහන්සේගේ මට්ටමේ ඒ මට්ටමට හිත දියුණු වුණහම බලතේ. ඊට කලින් කතා කළාට අපි කතා කරන්නේ අපේ කෙලෙස් මට්ටමේ ඉඳගෙන. අපි කාම ලෝකෙට අයිති මට්ටමෙන්නේ අපි කතා කරන්නේ. අපි ශරීරය ගැන කතා කරනවා. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ දැන් අපිට පුළුවන් ශරීරය ගැන කතා කරන්න. දැන් දෙතිස් කුණුපේ බලන මට්ටමට හිත දියුණු වුණ කෙනාට ශරීර පිහිටනවද? නැහැ. අපි ශරීරය ගැන කතා කරන්නේ අපේ කෙලෙස්. ඒ කෙලෙස් මට්ටම ඉක්මවා ගිය කෙනාට ඒක අදාළ නැහැ. දෙතිස් කුණුපේක්මවා යන රූපකලාප මට්ටමට දකින්න පුරුදු වුණ කෙනාට සියනවන පිහිටන කෙනාට ඒ මේ කිසිම රූපයක් දෙතිස් කුණුප වගේ වෙන් කරන්නවත් බැහැ. ඔක්කොම රූපකලාපවල. හරි එයාට ඇලෙන්න ගැටෙන්න රූපයක් නැහැ. ඒක එතකොට අර කාමාවචර මට්ටමේ අල්ලගන්න දේවල් නැහැ එයාට. එතකොට රූපාවචර මට්ටම. එතකොට ඒ මට්ටමේදී මේ කරන කතා එතනට ගැලපෙන්නේ නැහැ. ඒ මානසිකත්වය. අන්න එහෙම තේරුම් ගන්න. එතකොට අපේ මනස අර මට්ටමට වැඩුණොත් අපිට මේ දැන් ඉන්න මේ ශරීරය ගැන මට්ටමින් එතෙන්දි කතා වෙන්නේ නැහැ. ඒක අදාළ නැහැ. ඒතර මේ තුන් භූමියම ඉක්මා ගිය මට්ටමක් රහතන් වහන්සේ කියන්නේ. ඒ මට්ටම එක්කෝ ධර්මයට ගලපලා ඒ මට්ටමින් කතා කරන්න ඕන නැත්නම් ඉතින් අපේ තියෙන ඒවට අපි දාගන්න හද. අපි විශ්වාස කරන ටික රහතන් වහන්සේට අයිති කරලා ඒක ගැන ඉතින් එක එක මත කියන්න පුළුවන්. ඒක තේරුමක්. ඒකට කරන්න තියෙන්නේ මේ පෙන්නපු විදිහට ප්‍රඥාව වැඩෙන. දැන් මේ ආයතන ගැන හිතට පිරිසිඳ දකිනකොට අන්න ආයතනය රැවටුණ මට්ටමේ දකින හැටි ටිකක් හරි මුලාව අඩු වුණාම දකින හැටි අතර වෙනස වෙයි. ඒක දැකීම තුල තමයි ඒ ප්‍රශ්නවලට උත්තර එන්නේ. ඒක දකින්න කලින් මේ මේ තර්කයට අහු වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේක නිකන් මේ දැනුමකින් විතරක් කරන්න බැරි වැඩක් වෙලා තියෙනවා. නැත්නම් මේක ඉගෙනගෙන තර්ක කර කර ඉඳලා පුළුවන් වෙන්න ඕනේ රහත් වෙන්න. එහෙම බෑ. මේකේ ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට හැම තිස්සෙම මොකක් හරි ගැන කතා කරනකොට ඒකේ සමුදය හොයලා අනේ මේ සමුදේ වැරද්දක් තියෙනවා නම් ඒක අයින් කරන එකයි අපිට කරන්න තියෙන්නේ. හරි. දුක නැති කරනවා කියලා කරගෙන යන්න බෑ. දුක ඇති වෙන සමුදය හොවකවා අපිට සමුදයයි දුරු කරන්න තියෙන්නේ. සමුදය ඇති වෙන්න හේතු ටිකයි අපිට අයින් කරන්න තියෙන්නේ. එතකොට අර ඵලය ලැබෙනවා දුක් නිරෝධය කියන්නේ. ඒක හොඳට බලන්න මේ ආයතන වල අර රැවටෙන හැටි අල්ලගන්න. මූලික ආයතනෙන් හදලා දෙන්නේ සතහන් මාත්‍රයක් විතරයි. ඒක අපි යතන ඇත්ත නොදකින තාක් කල් තමයි අපි දේවල් හදන්නේ. ධම්ම ඒ දේවල් මත තමයි අපේ අවිද්‍යාව කෙලස් ටික වැඩ කරන්නේ. හරි. ඒක ඒ දේ බාහිර දේට අයිති කළත් අපේ කෙලස් වැඩ කරනවා. ඔය දේ හිතෙන් හදපු එකක් කියන මට්ටමෙත් කෙලස් වැඩ කරනවා. ඒත් මේකත් ඇති වෙන්න හේතු ටික මෙන්න මෙහෙම පටිච්චසමුප්පන්න ධර්මතාවයක් මෙතනක් තියෙන්නේ. කියන අවබෝධයේ තුලින් තමයි මේකෙත් ඇත්ත දකින්න පුළුවන්. ඒත් ඒ මට්ටම එක සැරේ යල්ලන්න බෑ. ඒ හින්දා තමයි මේකේ පිළිවෙලක් තියෙන්නේ. අපි දැන් රූපවලට අහු වෙන මට්ටමේ කෙලෙස් අපේ වැඩි. මොකද අපි කාම භූමියේ ඉන්න හින්දා. එහෙනම් රූපයේ පිරිසිඳ දකින්න ඔන්න වැඩ පිළිවෙලක් දීලා තියෙනවා. ඒක තමයි මේ කායනුපස්සනාව කියන්නේ. හරි. එතකොට මේ කායනුපස්සනාවේ යෙදීම තුලින්මයි අර සමුදය ටිකෙන් ටික දුරු වෙන්නේ. රූප පිහිටන්න තියෙන සමුදය. ඒ වැඩ පිළිවිලේ යෙදෙන. ඒකේ යෙදෙනකොට එන අවබෝධයක් තමයි ඔය රූප පිහිටන්නේ නැති මට්ටම. රූපයේ ඉක්මවාන මට්ටම. රූප ලෝක වලින් මිදෙන. තව විදිහට කිව්වොත් නචකින්චි ලෝකේ උපාදීයති. මට්ටම නේද? සතිගට්ඨාන. නචකින්චි ලෝකේ උපාදීයති කියන මට්ටමට එනකම් මේකේ ප්‍රඥාව වඩන්න තියෙනවා. සිහිය නුවණ වඩන්න තියෙනවා. එක ආයතනයක රැවටු මුලාවත්. දැන් එක ආයතනයක මුලා වුණාමනේ අනිත් ඕන ආයතනයක් උපදන්න පුළුවන්කමයි. එතකොට ඒ මුලාව නිසාමයි අපි ආයතන උපදන්නේ කියන එක ඉස්සෙල්ලා දැනගන්න ඕන. ඊළඟට දකින්න හිතට ඕක ප්‍රත්‍යක්ෂ වෙනකම් පෙන්වන්න ඕන. මෙන්න මෙහෙමයි මෙතනයි මුලාව. මෙතනයි මුලාව. ඔය හිතෙන් හදපු දෙයක් නේද දැනගත්තේ. ඕක කොහොමද එළියේ තියෙන්නේ කිය කියා ඕක පෙන්වන්න තියෙනවා. එතකොට ඒ රූපයයි රූප සමුදයයි තමයි ඔය බලන්නේ. මෙතන මුලාව හින්දානේ ඔය රූපෙට අපි අහු වුනේ කියලා අපි සමුදය පෙන්වනවා දිගට. ඒ සමුදේ ඇත්ත දකින්න දකින්න අපි රූපෙට අහු වෙන්නේ. ඒ ඒක තේරුම් ගන්නයි ඕනේ. ඒක තේරුම් ගත්තහම තමයි ඒකේ යෙදෙන්න පුළුවන්. මේ දැනගත්තු දේ ඉස්සෙල්ලා දකින්න ඕනේ. මෙහෙම ධර්මතාවයක් මේ කියන්නේ. ඒක දැක්කහම ඒක ඊළඟට යොදන්න ඕනේ. ඒක තමයි කායනුපස්සනාව වෙන්නේ. ඔව් ශෝකෝ ආස්වාදේ තියෙන්නේ ඒකේ තියෙන්නේ මොකද්ද කියලා දකින්න ඒකේ ආදීනවේ බලන්න වෙනවා. ආස්වාදේ අපිට ආස්වාදේ විතරක් දැක්කොත් ඒකට ඇලීමක් සතුටක් විතරයි තියෙන්නේ. එතකොට ශෝකේ නැහැ. ශෝකේ ශෝකේ නැහැ කියන්නේ ශෝකේ තියෙන බව දන්නේ නැහැ. තියෙන්නේ ශෝකය කියන්නේ ඔතන කොච්චර ආස්වාදේ තියනවා කිව්වත් ඔහුගේ ඊට වඩා ආදීනමයි වැඩි. ඒක ආදීනමේ බලන්නේ නැතුව හිටියා කියලා ආදීනමේ නැති වෙන්නේ නැහැ. තේරුණා? ආදීනමේ නොදැක කෙනෙකුට ආස්වාදේ විතරක් ඉන්න පුළුවන්. එහෙම කියලා එයා ආදීනමට අහු නොවි දින්නේ. ඒකට ඒකයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ආස්වාදේ තියෙන තැන ආදීනමේ හොඳට බලන්න. තියෙනවා පිට පේනවද නැද්ද කියන එක වෙනම එක. පේන්නේ ආස්වාදේ අපේ මෝඩකම. අර පළඟැටියා දැල්ල දකින්න වගේ මට්ටමින්නේ මුලින් බලන්න. ඒ පළඟැටියා දැල්ලට ආස්වාදේ තිබුණා කියලා ඌ පිච්චෙන්නේ නැතුව ඉන්නවද? මේක හරි දකයි දකයි කියලා හිතන් හිටියට පිච්චෙන්නේ නැතුව ඉන්නේ. ඒකට අපි මේ සැබපැත්ත විතරක් බැලුවා කියලා ඒක ඇත්ත තත්ති දුක නම් නේද? දුකට අහු නොවි තියෙන්නේ. ඒ හින්දා තමයි මේ ඒ පැත්ත නුවණින් බලන්න තියන්නේ. ඒක නුවණින් බලන කෙනාටයි ආදීන වෙයි පේන්නේ. සාමාන්‍ය ලෝකේ කෙනාට ආදීන වෙයි පේන්නේ නැහැ. ආදීනව දකින්න තමයි නිස්සාරණයක් ගැන හිතන්නේවා. නැත්තම් අරක පස්සෙන් එළවනවා විතරයි අර දැල්ලට පනින පළඟැටියෝ වගේ කියන්නේ ඒක. ආදීනමේ දකින්න කෙනා තමයි එකෙන් ගැලවෙන්න උත්සාහයක්වත් නිකන්වත් හිතන්නේ. මෙතන ඔය ආස්වාදි කියලා පස්සෙන් ගියාට උතන ඊට වඩා දුක් කන්දරාවක් විඳිනවා. කියන ආදීනමේ දැක්කොත්. ඒ කියන්නේ සමහර විට මේ ජීවිතේ සැපක් තිබුණාට අපිට මේ සසරේ කොච්චර කාලයක් ඕකින්ද දුක් විඳින්න වෙනවද? මේ ජීවිතේ හොරකම් කරලා හල්ලි ටිකක් ගත්තා නම් හරි සැපයි කියලා ආස්වාදේ හිතන්න පුළුවන් නේද? සමහර විට මේ සැරේ අහු වෙන එකකුත් නැහැ. හැබැයි ඒක නම් ඒක මෙහෙමයි. දැන් මේ ජීවිතේ විතරක් හිතුවොත් ඕක පේන්නේ නැහැ. පෙර කර්ම ආදීනවේ හින්දා නේද සැපක් හරි අපි සසරේ යන්නේ. දැන් මෙහෙම ඇරිලා දිව්‍ය ලෝකේ යනවා කියලා හිතන්න. ඒක ලෝකෙට අයිති මට්ටමේ දැක් ඔකේක් මායන දැක්ම නෙමෙයි. එතකොට ඉතින් එතකොට හිතන්නේ නම් තින් කරලා දිවි ලෝකේ ගියා නම් හරි. මනුෂ්‍ය ලෝකේ හිටියොත් නේ මේ විදිහවත් දුක් ටික තියෙන්නේ දිවි ලෝකේ. ඔකත් නැන්නේ. කියලා දිවි ලෝකෙට යන්නයි. නේද? ඒක ඒ ලෝකෙට අයිති දැක්ම. හරි? සසරේ යෑම පිළි අරන් මේ දකින ඊළඟ ජීවිතයේ අර తాවකාලිකව විතරයි හිතන්නේ. බයිදම් ප්‍රඥාවෙන් බලන කෙනාට බුදුදහම අහලා දකින්න කෙනාට එතනින් එහා පේන. අරක වැරදි නෙමෙයි. පෙර කරපු හොඳ කර්මයක් හින්දා මේ සැප ලැබෙනවා. ඒක හරි. හරි වුණාට එතනින් එහාට ගියේ ඕකෙත් ආදීන වේ තියෙනවා. දැන් විසාක
කරන
ඒ අකුසල නිසා දුක් විඳිනවා කියලා දකින්න ගැනට එහෙම පුළුවන්. තව ටිකක් එහාට ගියහම කුසල නිසා දුක් විඳිනවා කියලා පේනවා. දුක් ජාති දෙකක් තියෙනවා. ඒ කියන්නේ සැප ජාති දෙකක් තියෙනවා. මේ මොහොතේ විඳින ටිකයි සංසාරේ අරන් දෙන ටිකයි. ඒ වට්ටමූලික දුක්ඛ කියලා කියන්නේ. ප්‍රවෘත්ති කියන්නේ මේ මේ ජීවිතේම ඒ හින්දා. වට්ටමූලික කියන්නේ මේ සංසාරේ ගෙන යාම නිසා එන දුක. අපි පින් විතරක් කර කර හිටියත් ප්‍රවෘත්ති විපාක විදිහට දුකෙන් මිදීමක් තියෙනවා, අඩුවක් තියෙනවා. සැප විපාක නේ ලැබෙන්නේ. හැබැයි වට්ටමූලික දුකෙන් මිදিলা නැහැ. සංසාරේ ගෙනියන දුකෙන් මිදিলা නැහැ. හරි. ඒතන තේරුම් ගන්න ඕනේ තාවකාලික සැපක් තියෙනවා, නැතුව නෙවෙයි. ඒක තමයි ඒ ආස්වාදය කියන දේ. මේක ආදීනවය ඊට වඩා බලවත්. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් වර්ණනා කරන්නේ මේ සසරේ මොහොතක්වත් ඉන්නේ නැහැ. ජීවන් තරම් ඉක්මනට මේකෙන් ගැලවෙන්න කියන එකමයි හැමතිස්සෙම කියන්නේ අප්‍රමාදී වෙන්න කියලා. ඒක ප්‍රඥාව මත තමයි ඒක තේන්නේ. අපිට සාමාන්‍ය කෙනෙක් නිකන් දුක් විඳින ටික විතරයි දුක කියලා පේන්නේ. සමහර දේවල් හම්බ වෙනකොට ඉතින් දුකක් නැහැනේ කියලා නේ හිතෙන්නේ. නේ? හොඳට සල්ලි තිබුණා නම් ඔබ හිතන හිතන දේවල් හම්බ වෙනකොට ඉතින් මොකද්ද මේකේ තියෙන දුක කියලා හිතන්නේ. දැන් එහෙම හිතුණත් ලෝකෙට අයිති මට්ටමෙනුත් ඕකේ ආදීනවයේ දකින්න පුළුවන්. මේ මොනවා තිබුණත් ඉතින් මම ලෙඩ වෙනකොට ඔය තියෙන දේවල් වලට පුළුවන් ද? මාව ලෙඩෙන් ගලවන්න. වායසක යන එකෙන් ගලවන්න පුළුවන් ද? මරණයෙන් ගලවන්න පුළුවන් ද? ඔය තියෙන ඔක්කොගේම දැන් පිනින්දා හම්බ වෙලා තියෙනවද ඒක? හැබැයි ඒ පිනින්දාම නේද දැන් වායසට යන්න වෙලා තියෙන. මේ ජීවිතේ ඉපදෙන්නේ නේද? කවදා හරි මැරෙන්න වෙන්නේ, ලෙඩ වෙන්නේ. ඉනින්දරම ඉපදුනේ. දැන් අපි මනුෂ්‍ය ලෝකේ ඉපදිලා තින්නේ හැමෝම පින් කරපු ඉන්නවා. කුසල් සිතක්ම නේ ආරමුණු වෙලා තියෙන්නේ. එනකොට මේ ලෝකෙට අයිති මට්ටමින් නොපෙනෙන අපිට බේරෙන්න බැරි දුක් ටිකක් තියෙනවා. ඒවලද වට්ටමූලික කියන්නේ මේ සංසාරේ ගෙනියන්න හේතු වෙනවා. ඒක ප්‍රවෘත්ති. ඒ කියන්නේ මේ ජීවිතේම හම්බ වෙනවා. මේ අර දැන් සසරේ ගෙන යෑම හින්දාත් ඒවත් එනවා ආයෙ. ඒක වට්ටමූලික වෙලත් එනවා. ආයෙ ඉපදෙන හින්දාම. වට්ටය කියන්නේ සංසාර වට්ටය. මේ සංසාර චක්‍රය. ඒකේ ගෙනිය නැහැ. ආයෙ උපදින්න වෙන හේතු. කර්ම අපම ලෝභ දේශ මොහත් වෙනවා, අලෝභ දෝස මොහත් වෙනවා. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිඤ්ඤාභි ඔක්කොම ටික එතෙන්දී ආයිති. වට්ටමූලික කියන්නේ. ඒක එතකොට පින් කරලා විතරක් බේරෙන්න බෑ වට්ටමූලික එක තියෙනවා. සසරේ යෙනියන. සංසාර වටේට අහුවෙන. හරි. පින් විතරක් නෙමෙයි ධාන වැඩ වඩා හිටියත් ඒත් අහුවෙලා. නේ? ධ්‍යාන වැඩුණාම ඔය බ්‍රහ්ම ලෝක මට්ටමේ ගිහින් ඉන්න පුළුවන්. ඉන්ද්‍රියක් කියලා හරි කොහොම හරි ඒ සසරේ යෑම නැවතීමක් නැහැ. ඒකට ඒ වට්ටමූලික තණ්හා. ඉතින් අපි අවිද්‍යාවෙන් කරන හැම එකකම එවාගේ දෙපැත්තක් තියෙනවා. මේ ජීවිතේ විපාක දෙනවා. හොඳ වෙන්න පුළුවන් නරක වෙන්න පුළුවන්. සසරේ යෑම නිසා එන ඒවාදී නෙවෙයි ඊට වඩා බලවත්. ඒක ඉතින් බලවත් නම් ආය ආය විපාක දෙන්නත් පුළුවන් සමහර කර්ම. අර දැන් බලවත් කර්ම සමහරට ආත්ම 500ක් වල දුන්නද? ඒකේ සමහර විට ඒ විපාක දීලා ඉවර වෙන කාලෙදී ඒරක නැති කරලා සමහර රහත් වෙන්නත් පුළුවන්. මම උගලන් හැමදෙම එහෙම රහත් වුණේ. නේද? ඔව් ඊට කලින් කොච්චර ඒ කර්ම විපාකමින්ද? අර තමන්ගේ අම්මා තාත්තා මරපු විපාක. නේද? විඳලා විඳලා අන්තිම එකේදී තමයි මේ රහත් වෙන්න පුළුවන් වුණේ. එතකොට තමයි අන්න මුළු වට්ටමූලික දුකෙනුත් මිදුණා කියන්නේ. නැත්නම් ඒ වගේ ඔව් ඒ බලවත් ප්‍රමාණව ඒවා එහෙම ඉන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි අවසන් කරන්න මේ කාලය තුලත් අපි භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡාවල යෙදුණා. ඒකට සීල සමාධි ප්‍රඥා යෙදෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසිරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමත් ආරක්ෂා කරනසේක්වා. යම්කිසි දුකක් කරදරයක් බාධකයන් අරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම නරකක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සෑම ආරක්ෂා කරන සීක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. යගෙන් අපේ මේ අවිද්‍යාව හින්දා කරන සංඛාර සේරම අනිත්‍යයි අපව දුකටපත් කරනවා. හිතට ආරමුණු වෙන ධම්ම සේරම ඒවයි ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. මේව ඇත්ත ඇති හැටි තේරුම් යන යදාපඤ්ඤායෙන් පස්සේ කොට ඔය මුලාව හින්දා ඇති කරගත්ත දුක කලකිරිලා අතාරිනාතනින් බින්දති දුක්ඛේ. මේක තමයි නිවනට මාර්ගයේ සමග වූ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු.